ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි අදත් ලෝවට විදේශ විත්ති සමාලෝචනය ආරම්භ කරන්නට සූදානම්. ඔබ බොහොම කුතුහලයෙන් බලා සිටින මේ වෙනකොට ලෝකයේ පවතින උණුසුම්ම කාරණා පිළිබඳව තොරතුරු යාවත්කාලීන කිරීමේ පරමාර්ථය ඇතුව. සුපුරුදු විදිහට මේ කාර්යයට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. මුළු මහත් ලෝකයේම කම්පාවට පත් කරපු සිදුවීමක් සිදු වුණා මේ සතියේ. ඒ පිළිබඳව තවමත් ලෝකයේ කම්පාවට පත් වෙනවා කතා බහ කරනවා. ඒ තමයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවුණු පාසලක සිදුවුණු වෙඩි තැබීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු මරමුවට පත්වීමේ සිදුවීම. ඔබ විවිධ මාධ්‍ය හරහා මේ තොරතුරු දැන් මේ වෙනකොට දැනගෙන ඉන්නවා ඇති. ඇත්තටම මේ කතාවත් සමග ඇමරිකාවේ ගිනි අවි පාලනය සම්බන්ධව වන කතාබහ නැවතත් ඇති වෙලා තියෙනවා. අමල්, අපිට මතකයි පසුගිය ජනාධිපතිවරණවලදීත් මේක විශාල වශයෙන් සාකච්ඡාවට බඳුරුණු කාරණාවක් බවට පත් වෙලා තිබුණා. විශේෂයෙන්ම මේ ඇමරිකාවේ රයිෆල් සංගමය විශාල වශයෙන් මූල්‍යාධාර දෙන ආයතනයක් මේ මැතිවරණ සඳහා. ඉතින් මැතිවරණ පොරොන්දුවක් විදිහට ඇමරිකාවේ ගිනි අවි පාලනය සම්බන්ධව කතාබහ කරන්නත් මේ අපේක්ෂකයෝ අකමැති. මොකද මැතිවරණ පරාජයට පත්වන්නට ආණ්ඩු පෙරලන්නට සමත්වන සුවිසල් ක්‍රියාදාමයක් සුවිසල් තීන්දුවක් බවට මේක ඇමරිකාවේ පත්වන නිසා. නමුත් දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ඒ සම්බන්ධව වන කතාබහ යලිත් මතුවෙලා තියෙනවා කියලා. අමල්, මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධව මේ වෙනකොට වාර්තා වන අලුත්ම තොරතුරු වලින් අපි කතාව පටන් අරගනිමු. ඉන් අනතුරුව මේ සම්බන්ධව මේ ගිනි අවි පාලනය සම්බන්ධව ඇමරිකානු ජනාධිපතිවරයා මේ වෙනකොට ප්‍රකාශ කළ තියෙන අදහස් සහ ක්‍රියාමාර්ග පිළිබඳවත් කතාබහ කරමු.
දිලුක්ෂි, මේ ප්‍රහාරයට සම්බන්ධ වෙලා තියෙන 18 හැවිරිදි තරුණයා ඔහු ප්‍රහාරයට විනාඩි 15කට කලින් තමන් මේ විදිය දෙයක් කරනවයි කියලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔහු ප්‍රචාරය කළා තියෙනවා. ඒකම ඔහු කියලා තියෙනවා ඔහුගේ අවුරුදු 66ක ආච්චිටත් ඔහු වෙඩි තබලා ඇයගේ මෝටර රථය සොරා ගත්තයි කියලා. ඉතින් ඒ මෝටර රථය පාවිච්චි කළා තමයි ඔහු රොබ් එලිමෙන්ටරි ස්කූල් කියන මේ පාසලට ඇවිල්ලා ඒ පාසලේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වෙන්න උත්සාහ කළා. නමුත් එතන හිටපු ආරක්ෂක නිලධාරී කොහොම වැළක්වුවට පස්සේ ඔහු මෙම පාසලේ වෙනත් දොරටුවකින් පිටිපස්ස දොරටුවකින් ඇතුල් වෙලා මේ ප්‍රහාරය සිද්ධ කළා තියෙනවා. ඉතින් මේ ප්‍රහාරයත් එක්ක ඇමරිකාව තුල නැවතත් මේ ගිනි අවි සම්බන්ධයෙන් ඒ තියෙන කතිකාව ආයෙත් කරලියට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු පුරවැසියන්ට විවස්ථාවෙන් ලබා දීලා තියෙන ආයුධ ළඟ තබා ගැනීමේ අයිතිය වෙනස් කරනවට බොහෝ රිපබ්ලිකන් පක්ෂයේ උදවිය විරුද්ධ වෙලා තියෙනවා. ඒකම සමහර අවස්ථාවලදී දේශපාලඥයන් මේ කාරණාවේදී ඉතාමත්ම සංවේදී දෙයක් හැටියට කටයුතු කරනවා. මොකද ඔවුන්ගේ ඡන්ද වැඩවලට නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් NRA කියන සංවිධානයේ විශාල වශයෙන් මුදල් ගෙදම් කරනවායි කියනවා. මේ ඡන්ද කාලවලදී එක එක අපේක්ෂකයන්ට සහාය දක්වන. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයෙන් මේ අවි ආයුධ තහනම් කිරීමට සහයක් ලබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. ඒකම ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ඉතාම සංවේදීව කියලා තියෙනවා. මේ විදිහට දිගින් දිගටම මනුෂ්‍ය ඝාතන ඇතිවන්නට හේතුව ඇමරිකාව තවමත් මේ ආයුධ විශේෂයෙන්ම ස්වයංක්‍රීය අවි ආයුධ තහනමට ලක් කරන්නේ නැති නිසයි කියලා. ඉතින් ඒකම ඔහු කනගාටුව ප්‍රකාශ කළා තියෙනවා. කොංග්‍රස් මණ්ඩලයේ විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අවි ආයුධ තහනම් කිරීමට සහයක් ලැබෙන්නේ නැහැයි කියලා. ඉතින් ඔහු නැවතත් අවධාරණය කරන්නේ ඇමරිකාව තමන්ගේ මේ ආයුධ දැරීමට තියෙන අයිතිය පිළිබඳ නැවත සලකා බලන්නට ඕනේ කියලා. ඒ එක්කම වාර්තා වෙලා තියෙනවා ඇමරිකාවේ මේ විදියට විටින් විට අපිට මහා පරිමාණයේ මනුෂ්‍ය ඝාතන වාර්තා වුණාට දිනපතාම වාගේ ඇමරිකාවේ කිසියම් ඕනෑම ප්‍රදේශයක යටත් පිරිසෙන් මේ විදිය එක වෙඩි තැබීමක් හෝ සිද්ධ වෙනවා. ඒ වෙඩි තැබීමකින් 4 දෙනෙක් තුවාල ලැබලා හෝ ජීවිතක්ෂයට පත් වෙනවා කියලා. ඉතින් අවි ආයුධ ළඟ තබා ගැනීමට ජනතාවට තියෙන අයිතිය වැළැක්වීමට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය කටයුතු කරන්නේ නැහැ කියන ඒ කනගාටුදායක පණිවිඩයත් ඇමරිකාවෙන් ලැබිලා තියෙනවා.
අපේ මීළඟ අවධානය යොමුවන්නේ යුක්රේනය හා සම්බන්ධව. යුක්රේනයත් රුසියාවත් අතර සිදුවන මේ ඝට්ටනය සම්බන්ධව විවිධ තොරතුරු දෛනික වාර්තා වෙන අපි දන්නවා. නමුත් ඉන් හයිලයිට්ස් විදිහට එසේත් නොමෙතනම් විශේෂිත කාරණා විදිහට මතුවෙන දේවල් පිළිබඳවයි අපි කතා බහ කරන්නේ. දැන් අපිට වාර්තා වෙනවා මේ යුක්‍රේනයේ රුසියාවට බලයහිමි වෙලා තියෙන බලය අත්පත් කරගෙන තියෙන ප්‍රදේශවල ඉන්න අයට තියෙන මේ විදේශගමන් බලපත්‍ර සම්බන්ධව යම් ප්‍රශ්නයක් පිළිබඳව රුසියාව ඔවුන්ගේ විදේශගමන් බලපත්‍ර මේ ප්‍රදේශවලේ සිටින ජනතාවට ලබා ගන්න කියන කාරණාවක් පිළිබඳවයි තොරතුරු වාර්තා වෙන්නේ. මොකක්ද මේ තත්ත්වය අමල්? එතරදී රුසියාව උත්සාහ කරන්නේ ඔවුන් රුසියානු ජාතිකයින් බවට ඔප්පු කරපෙන්වන්නද? මොකක්ද එහි අභිලාෂය?
දිලුක්ෂි, දැන් මේ වෙනකොට යුක්‍රේනයේ විශේෂයෙන්ම ජපොරොජියා කියන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම රුසියානු හමුදා යටතට පත් වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව කැමති නම් ඔවුන්ට රුසියානු පුරවැසියන් හැටියට රුසියාවේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා දීමට පුටින් ජනාධිපතිවරයා මේ වෙනකොට එකඟතාවයකට පත් වෙලා ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ඔහු කළා තියෙනවා. ඔහු ඒ ආඥාවක් දැන් නිකුත් කළා තියෙනවා. ඒ එක්කම යුක්රේනයේ ජනතාවගෙන් 40%ක් විතර වාගේ රුසියන් භාෂාව කතා කරන අය සිටින්නේ. ඒ කාරණාවත් එක්කලම තමයි රුසියාව මේ අවස්ථාවේදී යුදමය වශයෙන් යුක්රේනය ආක්‍රමණය කරනවත් එක්කල යුක්රේන ජනතාවත් තමන්ගේ පැත්තට හරවා ගැනීමේ පියවරක් හැටියට තමයි මේ විදිහට ඔවුනට විදේශ ගමන් බලපත්‍ර ලබා දෙන්නටත්, එහෙම නැත්නම් රුසියානු පුරවැසිභාවය ඔවුනට ප්‍රදානය කරන්නටත් මේ විදිහට කටයුතු කරලා
තියෙනවා. තවත් කාරණාවක් වාර්තා වෙනවා නේද අමල්? මේ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මේ රුසියාවට එරෙහිව තියෙන සම්බාධක වැඩි කරන්න කියලා ඉල්ලපු ආයාචනය ජාත්‍යන්තරයෙන්. ඒ සම්බන්ධව තියෙන ප්‍රතිචාරය කොයි වගේද?
ඔදිදුක්ෂි, යුක්‍රේන ජනාධිපති වැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ බටහිර රටවල් වල යුක්‍රේනය සම්බන්ධයෙන් තවමත් පොදු මතයක් එහෙම එකඟතාවයක් ඇති වෙලා නැතියි කියලා. විශේෂයෙන්ම රුසියාවට සම්බාධක පනවනත් එක්කම ඔහු ප්‍රකාශ කරන්නේ ඊට සාපේක්ෂව යුක්‍රේනයට ලබා දෙන යුද ආධාර වැඩි කරන්නට ඕනේ කියලා. ඉතින් බටහිර රටවලින් ඔහු නිරන්තරයෙන්ම ඉල්ලා සිටින්නේ දැනට ලබා දෙන යුද ආධාර වලට ඉන් ඔබට ගිය මීට වඩා විශේෂයෙන්ම දුරාවි ඒ වගේම ගුවන් යානාශක අවියාවද සම්බන්ධයෙන් තව අවධානය යොමු කරලා බටහිර රටවලින් මේක ලබා දෙන්නට කියලා. රුසියාවේ හමුදා මේ ප්‍රහාරය මැඩ පැවැත්වීමට නම් ඔහුට මීට වඩා ශක්තිමත් ගුවන් හමුදාවක් තියෙනට ඕනේ කියලා. ඒ වගේම මිසයිල, දුරදිග මිසයිල වගේ දේවල් ලබා දෙන්නට කියලා. ඉතින් ඒ කාරණාව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. මේ ඩාවෝස් වල මේ දවස්වල පවතින ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ඔහු මේ ප්‍රකාශ නිකුත් කළා. ඒ නැවතත් ආයෝජනය කළා තියෙන්නේ තවත් වැඩිපුර යුද ආධාර ලබා දෙන්නයි කියලා.
මේ ළඟට මේ ඔස්ට්‍රේලියාවත් සම්බන්ධ වෙන කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරන්න කැමති. ඔබ දන්නවා දැන් අලුත් ආණ්ඩුවක් පත්වලා තියෙන්නේ ලේබර් ආණ්ඩුවක්, කම්කරු ආණ්ඩුවක්. අලුතෙන්ම පත්තුණු අගමැතිවරයා ඇන්තනි ඇල්බනීසි දියුරුම් දීමෙන් පැය කිහිපයකින් අනතුරුව වහාම පියාසර කළා ජපානය වෙත එහි පැවැත්වුණු මේ ක්වඩ් සමුළුව වෙනුවෙන්. ජපානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව යන රටවල් වල නායකයන්ගෙන් සමන්විත වුණු, විශේෂයෙන්ම මේ ආසියා ශාන්තිකර කලාපයේ ආරක්ෂාව පිළිබඳව කතා බහ කරන විශේෂිත සමුළුවක් මේක. ඉතින් එතනදිත් මේ කලාපීය ආරක්ෂාව සම්බන්ධව චීනයෙන් මතුවන ගැටලු පිළිබඳවයි විශේෂයෙන්ම කතාබහට ලක්ුණේ. මං කැමති යමල් මේ කොඩ් හමුවීම, ඒ වගේම රාජනායකයන් එතනදී සාකච්ඡා කළ තියෙන ප්‍රධානතම කාරණා පිළිබඳව කෙටියෙන් සමාලෝචනයක් ලබා ගන්න ඔබෙන්.
දිලුක්ෂි, මෙතන ප්‍රධානම කාරණා වෙලා තියෙන්නේ මේ කලාපයට චීනයෙන් එල්ල වෙලා තියෙන තර්ජනය පිළිබඳව තමයි සාකච්ඡාවට ගැනිලා තියෙන්නේ. මෙතනදී මේ කොඩ් නායකයන් ඔවුන්ගේ ප්‍රකාශ වලින් කෙලින්ම ඍජුවම චීනය නම් කළේ නැති වුණාට ඔවුන්ගේ මේ සමුළුවේ මුළු අවධානයම යොමුනේ චීනය ඔවුන්ගේ යුදමය ශක්තිය මේ කලාපයේ වර්ධනය කිරීම සඳහා අරගෙන තියෙන පියවර සහ ඒවාට කොයි ආකාරයෙන්ද මේ රටවල් හතර එක විදිහට ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. චීනය දැනටමත් මේ කුඩා රටවල් වල විශාල වශයෙන් ආයෝජනය කරමින් ඔවුන්ගේ මේ බෙල්ට් ඇන් රෝඩ් කියලා ඔවුන් හඳුන්වන මහා පරිමාණයේ යටිතල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙලා ඒකට උත්තරයක් හැටියට කුඩා රටවලට සහාය කොහොමද බටහිර රටවලට ලබා ගන්නේ, චීනයේ දෙසට ඔවුන් නැඹුරු වෙන එක වළක්වලා ඔවුන් කොහොමද මේ ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඒ වගේම ඉන්දියාව, ජපානය කියන මේ වගේ රටවල් වලට මිත්‍රශීලීව ඔවුන් තබා ගන්නේ කොහොමද කියන කාරණාව ගැන සාකච්ඡා වෙලා ඩොලර් බිලියන 50ක කලාපීය වශයෙන් යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ආයෝජනයක් ඇති කිරීම ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ ඩොලර් බිලියන 50ක ආයෝජනය ඉදිරි අවුරුදු පහ ඇතුළතදී විශේෂයෙන්ම නාවික කටයුතු සම්බන්ධයෙන් සහ ඒ නාවික අනෙකුත් නාවික කටයුතු පිළිබඳ කිට්ටුවෙන් අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන්නයි කියලා තමයි ඔවුන් එකඟ වෙලා තියෙන්නේ. ඉතින් මේ අලුත තිබිච්ච ක්වඩ් සමුළුවේ ප්‍රධානම කාරණාවක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් නැගී එන චීන තර්ජනයට මුහුණ දීම සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කරලා මේ රටවල් වලට චීනයේ පැත්තට නැඹුරු නොවී කුඩා රටවල සහාය ලබා ගැනීමට තමයි කටයුතු කරන්නේ. මෙතන තවත් සුවිශේෂ කාරණාවක් වෙන්නේ ඔවුන් අවධානය යොමුනා මේ අවස්ථාවේදී චීනය උත්සාහ කරනවායි කියලා මේ කලාපයේ තියෙන කුඩා රටවල් අපි ගත්තොත් සොලමන් දූපත, පපුවා නිව් ගිනි, ෆිජි, කිරිබාටි වගේ කුඩා රටවල්, ඒකම කුක් අයිලන්ඩ්ස්, එහෙම නැත්නම් මයික්‍රොනීසියානු, ඒ වගේ කුඩා රටවල් වලට චීනයේ විදේශ අමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුළදී ගමන් කරලා ඔවුන් සමග කිට්ටුවෙන් සාකච්ඡා පවත්වලා සමහර අවස්ථාවලදී ආරක්ෂක ගිවිසුම් පවා ඇති කරගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන කාරණාවත් මේ ක්වඩ් සමුළුවේ අවධානයට යොමු වුණා. ඉතින් ඒ අනුව මේ නැගී එන චීන අභියෝගයට මුහුණ දීම ගැන තමයි ඔවුන් සාකච්ඡා කළේ.
ඔව්, අපි දන්නවා මේ ක්‍රියාදාමයට ප්‍රතිචාර විදිහට ඔස්ට්‍රේලියානු නව ආණ්ඩුවේ අලුතින්ම පත්වුණු විදේශ අමාත්‍යවරිය පෙනී වොන් ඊයේ දවසේදී ෆීජි අග්‍රාමාත්‍යවරයා සමග හමුවක් සූදානම් කළා. මේක බොහොම ක්ෂණිකව සූදානම් වුණු කාරණාවක්. ඊට අමතරව විදේශ අමාත්‍යවරිය ෆීජි, සොලමන් දූපත්, කිරිබාටි, සැමෝවා, ටොංගා, වනවාටු, පපුවා නිව් ගිනියාව, ටිමෝරය වගේ මේ කුඩා රටවල්වල දින 10ක සංචාරයක් සිදු කරනවා. පැසිෆික් කලාපයේ හවුල්කරුවෙකු විදිහට ඔස්ට්‍රේලියාවේ ස්ථාවරත්වය නැවත කලාපය තුළ ලබා ගැනීමට මේ රටවල් සමග යම් එකඟතාවලට එළඹීම තමයි ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය පෙනී වොන්ගේ මේ අලුත්ම ප්‍රයාමය. චීනයේ සිදුකරන මේ ක්‍රියාදාමයට එරෙහිව ඔස්ට්‍රේලියාව ගෙන යන ක්‍රියාදාමය සම්බන්ධයෙන් අපිට එවැනි තොරතුරු තමයි දැන් අපි මේ සිටිනට ඔස්ට්‍රේලියාව පැත්තෙන් අපිට තොරතුරු වාර්තා වන්නේ. එහෙමනම් අමල්, අපි ස්තුතිය පළ කර සිටිනවා ලෝකයේ මේ සතියේදී වාර්තා වුණු ප්‍රමුඛතම විදෙස් තොරතුරු කිහිපය සමාලෝචනය කරන්නට, එහි ඇතුළාන්ත තොරතුරු පිළිබඳව කතා බහ කරන්න, අපගේ ලෝ වටා විදෙස් විති සමාලෝචනයට එකතු වීම සම්බන්ධයෙන්. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් මේ විශේෂාංගයේදී හමුවෙමු. අයිබෝවන්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.